මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්‍රමික ශීලයේ සමාදන් වෙනු නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ సంఘံ சரణံ గచ్ఛామి, తတိယံတိ బుద్ధံ சரణံ గచ్ఛామి, తတိယံတိ ధమ్మံ சரణံ గచ్ఛామి, తတိယံတိ సంఘံ சரణံ గచ్ఛామి. சரண గమనం సంపూర్ణం. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වනං චින්දත මාරුක්ඛං වනතෝ ජායතේ භයං, චිත්වා වනං ච වනතං ච නිබ්බනා හෝත භික්ඛවෝ, යාවං ච වනතෝ න චිජ්ජති අනුමත්තෝපි නරස්ස නාරිසු, මටිබද්ධ මනෝවතාවසෝ වචෝ කීර පකෝව මාතරීති. සදහවත් පින්නතුනි, ගිහිගෙන්නෙක්ම පැවිදිවීම සාමාන්‍යයෙන් නික්කම්ය හැටියටයි හඳුන්වන්නේ. ගිහිගෙන්නෙක් මිලා පැවිදි වුණත් ගිහි ඇලුම් බැඳුම් වලින්, ගේහසිත ඇලුම් බැඳුම් වලින් බැඳිලා ඉන්නවනම්, ගිහි සිතුම් පැතුම් වලට යෙදිලා ඉන්නවනම් එතන නියම නික්කම්යක් නැහැ. ගේහසිත ඇලුම් බැඳුම් වල සියුම් බව පෙන්눔 කරන දෙන ගාථා දෙකකුත් කථාන්තරයකුත් තමයි අද අපි ඉදිරියට ගන්නෙ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන කාලේ ඒ සවැත් නුවර මහලු කාලේ පැවිදි වුණු භික්ෂූන් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙනයි මේ ගාථා දෙක වදාළේ. සවැත් නුවර හිටියා ධනවත් ගෘහපතියන් පිරිසක් බොහොම සමගි සම්පන්නව නොයෙකුත් දන්පින් කටයුතු වලදීලා හිටියා බණ ඇසුවා. වයස් ගත වුණාට පස්සේ අය කල්පනා කළා අපිට දැන් ගිහි ජීවිතයේ ඉඳලා වැඩක් නැහැ අපි පැවිදි වෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන පැවිදි වුණා. පැවිදි වුණාට මොකද ඒකට අදාළ ඉගෙනීම් කටයුතු භාවනා ආදිය කරගන්න තරම් හැකියාවක් නැහැ වයස් ගත වෙලා පැවිදි වුණු නිසා. මේ පිරිස දේතමනාරාම පිටිපස්සේ කුටි කීපයක් හදවාගෙන එතන වාසය කළා. ඒ වගේම පිණ්ඩපාතේ වඩිනකොට තමන්ගේ අඹදරුවන්ගේ ගෙදරවල වල තමයි වැඩිපුරම වැඩම කළේ. එහෙම ගිහිල්ලා ඒ ලබාගත්තු පිණ්ඩපාත ආහාරය අරගෙන ඇවිල්ලා ඒ එක වික්ෂුන් වහන්සේ නමකගේ පුරාණ භාර්යාව පොතේ සඳහන් වෙන්නේ පුරාණ දුතිකා කියලා පැරණි භාර්යාව ගෙදරට ගෙනල්ලා එතන ඉඳගෙන මේ අය දානේ වන්දන මොකද හේතුව අර තැනැත්ති හොඳට රස ආහාර පිසන්න දක්ෂයි. ඒ තැනැත්ති හැඳින්වුණේ මధుර පාචිකා කියලා. මේ මధుර පාචිකා උපාසිකාවගේ ගෙදරට රැස් වෙලා මේ සංඝයා වහන්සේලා දානේ වන්දන ඔය ඕන කරන රසකාරක ඒ තැනැත්ති සපේන නිසා. ඔහොම ඉන්න අතරේ අර උපාසිකාව හදිසි ආබාධයකින් කලුරිය කළා. ඉතින් මේ සංඝයා වහන්සේලා ටික ශෝක ප්‍රකාශ වශයෙන් අර ඒ උපාසිකාවගේ කලින් සාමපුරුෂයවල හිටි වික්ෂුන් වහන්සේගේ කුටිය රැස් වෙලා එකිනෙකාගේ බෙල්ල අල්ලගෙන අඩන්න වැළපෙන්න පටන් ගත්තා. අපිට මේ රස ආහාර පිසු මధుරු පාචිකාව උපාසිකාව නැති වුණා කියලා. සංඝයා වහන්සේලා එහෙමෙන් ඇවිල්ලා මොකද කලබලය කියලා අහනකොට කිව්වා අපිට මෙන්න මෙහෙම දෙයක් වුණා. අපිට ඊටාම හොඳට ආහාර පිළිල කර දුන්න රස ආහාර පිළිල කර දුන්න උපාසිකාව නැති වුණා. දැන් ඉතින් එහෙම කෙනෙක් කොහෙන් සොයන්නද කියලා මේ අය වැළපෙනවා. ඔය කතාව ධර්ම සභාවටත් ගියා. ඉතින් ඒ සංඝයා වහන්සේලා ඔය සිද්ධිය ගැන කතා කර කර ඉන්න අතරේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා සිරිත් පරිදි කුමක්ද මහණෙනි කතා කර කර හිටියේ කියලා අහලා ප්‍රකාශ කළා. මහණෙනි දැන් පමණක් නෙවෙයි අතීතේත් කපුටු යෝනිය ඉපදිලා මේ අර කියාපු භික්ෂුවත් ඒ භාර්යාවත් කපුටෙකුත් කපුටියෙකුත් වෙලා මූදු වෙරළේ දාපු බලිබිලි කණ අතරේ මූදෙට ගහගෙන ගිහිල්ලා ඒ කැවිඩිය මූදෙහිින්න වෙහෙස වෙලා කටින් වතුර අරගෙන ගිහිල්ලා මූදෙහිින්න වෙහෙස වෙලා අමාරුවේ වැටුණායි කියලා කාක ජාතකය නැමැති ජාතක කතාවත් ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ කතාවේ ඇටියට මෙහෙමයි තියෙන්නේ. ආයේ අතීතේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේදී සමුද්‍ර දේවතාවෙක් වෙලා ඉපදිලා හිටියා. ඒ පළාතේ මිනිස්සෙන්ගේ සිරිතක් තිබුණා. ඒ සමුද්‍ර දේවතාවටත් නාගයින්ටත් බලිබිලි පුදවීම් වශයෙන් පිදීම් වශයෙන් ආහාර මස් මාංශ මත්පැන් ආදිය ගෙනල්ලා මූදු වෙරළේ තියෙනවා. ඉතින් කපුටෙකුත් කපුටියෙකුත් මූදු වෙරළේ ඇවිදින අතරේ මේක දැකලා කාලා මේ මස් එහෙම කාලා රාත් බීලා මත් වෙලා දෙන්න මූදිනාන්න කියලා ගිහිල්ලා කැවිඩිය මූදු රැළට අහුවෙලා ගසාගෙන ගිහිල්ලා මාළුවෙකුට ගොදුරුණා. කවුඩ ගෑ ගහන්න පටන් ගත්තා. ශෝක ප්‍රකාශ කරන්න පටන් ගත්තා. අනිත් කවුරු රැළත් ඇවිල්ලා අනේ අපේ මේ තරම් කදිම යෙහෙළිය මේ හොර මූද ඇදගෙන ගියා කියලා අපි මේ මූද ඉහිමු කියලා එකතු වෙලා කටින් වතුර අරගෙන එළියට ගෙනහිල්ලා මේ මූද ඉන්න උත්සාහ කරන වැඩි අන්තිමට කටත් මූදු වතුරෙන් උගුරත් වේලිලා ගිහිල්ලා වෙහෙස වෙලා ඉන්න අවස්ථාවේ සමුද්‍ර දේවතාවා භයංකර වේශයක් දක්වලා මේ කපුටු පිටක් කරලා ඇරියා කියලා ඒ කතාන්තරේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අතීතයේ හිටියේ ඒ ජෝඩුවම තමයි ඔය ඒ කපුටු රැළම තමයි ඔය දැන් ඔය මහලු වික්ෂුන් වහන්සේලා හැටියට ඉන්නේ. ඒක නිසා මහණෙනි රාග දෝෂ මෝහ කියන ඒ වන සිඳින තාක් මේ කෙනෙකුට මේ වයින් බේරෙන්න බෑ කියන අදහස දෙන අන්දමේ ගාථා දෙක අර කලින් සඳහන් කළ ගාථා දෙක වදාලා වනං සින්දත මාරුක්ඛං මේ ගාථාවේ පළවෙනි ගාථාව කියනකොට එකපාරටම අර්ථය පැහැදිලි නෑ. ටිකක් ගැඹුරු අදහසක් ඒක යට තියෙන බව පේනවා. වනං සින්දත මාරුක්ඛං වනතෝ ජායතේ භයං වනයේම සිඳින්න ගස නොවේ, ගස පමණක් නොවේ, වනයේම සිඳලන්න. වනතෝ ජායතේ භය, වනයෙන් තමයි බිය උපද්‍රව අනතුරු ඇති වෙන්නේ. චෙත්වා වනංච වනතංච නිබ්බනා හෝත භික්කවෝ. මහණෙනි, මේ වනයත් වන ලැහැබත් සිඳ දමලා වනයෙන් මිදුනෝ වව්, මිදුන අය වෙන්න. ඊළඟට ඊළඟ ගාථාවේ කියන යාවංච වනතෝ න චිජ්ජති අනුමත්තෝ පිනරස්සනාරිසු. යම්තාක් පුරුෂයෙකු තුළ ස්ත්‍රීන් පිළිබඳව ඇති ඒ කෙලෙස් වන ලැහැබ සිඳ නොදා තිබේද, ඒ තාක් ඒ පුරුෂයා හරියට කිරිබොන වසු පැටියකු මව කෙරෙහි ඇලිලා ඉන්න වගේ, හැලුම් කරන්න වගේ පිළිබඳ සිත් ඇතිව, අර ස්ත්‍රීන් පිළිබඳ සිත් ඇතිව ආශය කරයි කියලා ඔන්න ඔය අදහසයි ඒ ගාථාවේ දෙවෙනි ගාථාවේ කියවෙන්නේ. ඉතින් මේ අර ගිහි ජීවිතයේ සමුගත්තට මොකද දැන් අර ගස පමණක් සිඳින්න කියලා කිව්වේ, දැන් බොහෝ දෙනා පැවිදි වෙනවා කියලා කියන්නේ ගිහිගේත් ගිහිගේට අදාළ ඒ දේවලුත් අතහැරලා සිවුර පොරවා ගැනීමයි. නමුත් එපමණක් නෙවෙයි, මහා කෙලෙස් වන ලැහැබක් තියෙන බවයි මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. ඉතින් අර ක්ලේශ ගැන කියනකොට මේ පින්නතුනත් අහලා තියෙනවා, කෙලෙස් අනුසය කියලා කොටසක් තියෙනවා. ඔය බරපතල හැඩියට පේනන කෙලෙස් පමණක් නෙවෙයි, ඒවා යටින් බොහොම ගැඹුරට ගිහිච්ච මුල් ඇති සංසාරේ දීර්ඝ කාලයක් රාග දෝෂ මෝහ ආදියට ගිහිච්ච හිත් වල ඒවාට අදාළව අනුශය වශයෙන් සියුම් කෙලෙස් කොටසක් තියෙන බව අපේ මේ ධර්මයේ සඳහන් වෙනවා. ඒක නිසා අර විදියට පැවිදි වුණත් තමන්ගේ නිවන් පිළිබඳ ගමනට නානාවිධ බාධක එනවා. විශේෂයෙන්ම ඥාති පරිබෝධ කියලා ඥායන්ගෙන් එන පරිබෝධය බොහෝ විට සංඝයා වහන්සේලාට බාධකයක් වෙනවා. දැන් මෙතනත් ඒ වගේ මේ අතීත පුරාණ භාර්යාව, පුරාණ දුතීකා කියලා කෙනේ භාර්යාවට ඒ රස ආහාර පිළිබඳ ඇලුමෙන් නිසා අර විදියට ශෝකයට පත් වුණු බවයි පෙනෙන්නේ. මේ කාරණය කියවෙන ඉතාමත්ම වටිනා සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වදාලා කොසඹෑනුවරදී ගංගානම් ගඟතේ තෙර වැඩවාසය කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට පෙනුණා විශාල දරකොටයක් ගඟේ වතුරට ගහගෙන යනවා. දැකලා මේ සංඝයා වහන්සේලා අමතලා අහනවා, මහණෙනි දැක්කද අර විශාල දරකොටිය ගඟ වතුරේ ගලාගෙන ගහගෙන යනවා? එසේය ස්වාමි. එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා, මහණෙනි ওই දරකොටය මෙතරට ලං වෙන්නේ නැත්නම්, එතරට ලං වෙන්නේත් නැත්නම්, මැද කිඳා බහින්නේත් නැත්නම්, ගොඩට ගසාගෙන ඇවිල්ලා උඩට මතුවෙලා තියෙන්නේත් නැත්නම්, මිනිහෙන්ට අසු වෙන්නේත් නැත්නම්, අමනුෂ්‍යෙන්ට අසු වෙන්නේත් නැත්නම්, දියසුලියට අහුවෙලා ගසාගෙන යන්නේත් නැත්නම්, ඇතුළත කුණු වෙන්නේත් නැත්නම්, මේ දරකොටය මූදටම නැඹුරුව ගලාගෙන ගිහිල්ලා යම් දවසක මූදෙට යනවා. එසේම මහණෙනි නුඹලාත් ඔන්න ඊළාට ප්‍රහේලික හැටියට ඉදිරිපත් කියන්නේ, නුඹලා මෙතරට ලං වෙන්නේත් නැත්නම්, එතරට ලං වෙන්නේත් නැත්නම්, මැද කිඳා බහින්නේත් නැත්නම්, ගොඩල මතු වෙලා තිබෙන්නේත් නැත්නම්, මිනිස්සෙන්ට හසු වෙන්නේත් නැත්නම්, අමනුෂ්‍යෙන්ට හසු වෙන්නේත් නැත්නම්, දියසුලියට අහු වෙන්නේත් නැත්නම්, ඇතුළත කුණු වෙන්නේත් නැත්නම්, නුඹලාත් මේ පැවිදි ජීවිතයේ අවසාන නිෂ්ඨාවන නිවනට නිවන්නට පැමිණෙනවා. මොකද මේ සම්මා දිට්ඨිය කියන එක සම්‍යක් දෘෂ්ටිය නිවනටම මෙමරුව යන එකක් නිසා. මේව ප්‍රකාශ කළාම එක්තරා සංඝයා වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, මොකද්ද භාග්‍යතුන් වහන්සේ මෙතර කියන්නේ, මොකද්ද එතර කියන්නේ, මොකද්ද මැද කිඳා බැහිම කියන්නේ, මොකද්ද ගොඩ මතු වෙලා තියෙනවා කියලා කියන්නේ, මොකද්ද මිනිහෙන්ට හසු වෙනවා කියන්නේ, මොකද්ද අමනුෂ්‍යෙන්ට හසු වෙනවා කියන්නේ, මොකද්ද දියසිරට අහු වෙනවා කියන්නේ, මොකද්ද ඇතුළත කුණු වෙනවා කියන්නේ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ අර උපමා උපමේය සංසන්දනය කරන ධර්මකාරණා මතු කරගෙන, මහණෙනි මහණ මෙතන මේ උපමාවට අනුව මෙතර කියලා මා අදහස් කළේ ආධ්‍යාත්මික ආයතන 6යි. ආධ්‍යාත්මික ආයතන 6 නමින් හඳුන්වන්නේ ඇස කන නාසය දිව කය මන. මෙතරට ලං වෙනවා කියලා කියන්නේ හිතා ගන්න පුළුවන් ඒවා ආත්ම වශයෙන් ඒවාට දැඩි ඇල්ම ඇති කර ගැනීම, මේ ආධ්‍යාත්මික ආයතන 6. එතකොට මෙතර කියලා කියන්නේ බාහිර ආයතන 6. එත ආදී ඉන්ද්‍රියන්ට හසු වෙන අරමුණු. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන්නේ ස්පර්ශයට හසු වෙන දේ. ධම්ම කියන්නේ හිතට අහු වෙන දේ අරමුණ. ඔන්න ඒවා ඒ එක තමයි එතෙර. මැද කිඳා බහිම කියලා අදහස් කළේ නන්දි රාග කියලා කියන සතුටු වීම ස්වභාවය ඇති ඇලීම. ඊළඟට ගොඩට මතුවලා තියෙන වීම තිබීම යන්නෙන් අදහස් කළේ අස්මිමාන කියලා කියන වෙමි කියන සියුම් මානය. වෙමි කියලා සාමාන්‍යයෙන් කෙනෙකු තුළ ඉතාමත්ම සියුම් මන්දමින් තිබෙන මාන්නය. මනුෂ්‍යයන්ට හසු වෙනවා කියලා කියන්නේ අන්න ඒක ගැන ටිකක් විස්තර කරනවා එතන බුදුරජාණන් වහන්සේ. ඇතම් කෙනෙක් මහාන වෙලා ඉවරලා ගිහි සංසර්ගයෙන් යුක්ත ගිහි සංසට්ට කියලා කියන්නේ ගිහියන් හා එක්ව වැඩ කටයුතු කරගෙන යනවා සහ නන්දි සහ සෝකි සුඛිතේසු සුඛිතෝ දුක්ඛිතේසු දුක්ඛිතෝ මේ වචන වලින් කියන්නේ ඒ අය සතුටු වෙන කාරණානුව මේ භික්ෂුන් වහන්සේ සතුටු වෙනවා. ගිහියන්ට සතුටු වෙන දේ ගිහියන් සතුටු වෙන දේවල් ගැන මේගොල්ලොත් සතුටු වෙනවා. මේ භික්ෂුවත් සතුටු වෙනවා. ගිහියන් දුක් වෙන ශෝක ශෝක වෙන ඒවත් ශෝක වීමත් එක්ක මේ භික්ෂුවත් ශෝක වෙනවා. ඒ අයගේ සැපතෙහි සතුටු වෙනවා. ඒ අයගේ දුකෙහි දුක් වෙනවා. උපේක්ෂාව නැතිව ඒ අර සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒ වගේම ගිහියන්ගේ යම් යම් කුදුමහත් වැඩ කටයුතු තියෙනවනම් ඒවාට යෙදිලා ඉන්නවා. බණ භාවනාවලට නෙවෙයි ගිහියන්ගේ කැඩ වැඩ කටයුතු වලට යෙදිලා නානාවිද මේ පින්නතුන්ට විස්තර කරන්න ඕනේ නෑ නේද? අන්න ඒ වයයට යෙදිලා ඉන්න අය භික්ෂුව. ඕක තමයි මිනිසෙන්ට අහු වෙනවා කියන්නේ. මිනිස්සග්‍රහ. අමනුෂ්‍යෙන්ට හසු වෙනවා කියන එක තෝරන්නේ යම් කිසි භික්ෂුවක් ඒ ශාසන ප්‍රතිපත්ති රකින්නවා ශීලාදී ඒ ගුණ ධර්ම. මම මේ ශීලයෙන් ප්‍රතේන් මේව රැකීමෙන් මේ සිල් රැකීම ආදියෙන් යම් කිසි දිව්‍ය ලෝකේ උත්පත්තියක් ලබනවා. හිතට ගිහිත ගිහිතේ යම් කිසි දිව්‍ය ලෝකේ උත්පත්තියක් ලබනවා කියලා දෙව්ලෝ අරමුණු කරගෙන මේ ශාසන ප්‍රතිපදාව වැතිරෙනවා. නිවන නෙවෙයි සසර කෙලවර කිරීම නෙවෙයි. ඒක තමයි අමනුෂ්‍යෙන්ට හසු වුණා කියන්නේ. ඊළඟට ආවට්ට ගාහෝ දියසුලිය කියලා අදහස් කරේ පංචකාම සම්පත්තියට. පංචකාමයට යට වෙනවා. ඒක දියසුලියට අහුනා වගේ. ඊළඟට අන්තෝපූති ඇතුළත කුණු වෙනවා කියලා කියන්නේ ශ්‍රමණයෙක් නොවි ශ්‍රමණයෙක් හැටියට පෙන්නුම් කරනවා. ඊටාම දුස්සීලව පාප ධර්මව අබ්‍රහ්මචාරීව ඒ කෙලෙස් සහිතව ජීවත් වෙනවා. ඊටාමත් කිලිටි ජීවිතයක් ගත කරනවා. ඒක තමයි ඇතුළත කුණු කියන්නේ. ඉතින් එහෙම වුණොත් අන්න අර නිවන කියන නිෂ්ඨාවට එන්න බෑ කියන අදහසයි එතන බුදුරජාණන් වහන්සේ ওই සූත්‍ර ආදේශනාවෙන් ඉදිරිපත් කළේ. ඔය කියපු බාධක නිසා ඒක දේශනා කළ ඉවරුණත් එක්කම ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ ළඟ හිටියා නන්ද කියලා ගෝපාලකයා. මේ නන්ද ගෝපල්ලාට මේ දේශනාව හරියටම ගැඹුරින් වැදිලා ඒ නන්ද ගෝපාලකයා කියනවා භාග්‍යතුන් වහන්සේ මම මෙතෙරට ලං වෙන්නෙත් නැහැ, එතෙරට ලං වෙන්නෙත් නැහැ, මැද කිඳා බහින්නෙත් නැහැ, ගොඩට මතුවෙලා ඉන්නෙත් නැහැ, මිනිසෙන්ට හසු වෙන්නෙත් නැහැ, අමනුෂ්‍යෙන්ට හසු වෙන්නෙත් නැහැ, දියසුලේට අහු වෙන්නෙත් නැහැ, අතුලත කුණු වෙන්නෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ මට මේ ශාසනයේ පැවිද්ද උපසම්පදාව ලබා දෙන්න දෙවන සේක්වා කියලා ආරාධනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා නන්ද එහෙමනම් ඔය ගවරැල ගිහිල්ලා ඒ අයිතිකාරයාට ස්වාමියාට බාර දීලා එන්න. මේ නන්ද ගෝපාලයාට කොයිතරම් පැවිද්ද ගැන උනන්දු ඉක්මන්කම තියුණාද කියලා කියනවා. නෑ භාග්‍යතුන් වහන්සේ මේ එළදෙන්නු ඒ පැටවුන්ට තියෙන ඇල්ම නිසා ඒගොල්ලෝ පාර බලාගෙන යයි. එතකොට බුදුරජාණන් වහන්සේ නැවතත් කිව්වා නෑ නෑ නන්ද ගිහිල්ලා ඒ ස්වාමියාට ඒ ගවයින් බාර දීලාම එන්න කියලා. ඉතින් නන්දත් ඒකට කීකරු වෙලා ගිහිල්ලා ඒ ගවයින් බාර දීලා ඇවිල්ලා ශාසනයේ පැවිද්ද ලබාගෙන ඊළඟට කෙටියෙන් තියෙන්නේ ඉතාමත්ම දැඩිව වීරකලා නොබෝ කලකින්ම උතුම් වූ අරහත් ඵලයට පත් වුණා කියලා සඳහන් වෙන නන්ද ගෝපාලයා. ඉතින් මේක තුලින් අපට අර ඕන කරන ටිකත් අහු වුණාර කියාපු පැවිදි වුණාට පස්සේ තියෙන බාධක මෙතන විශාල රාශියක් කියවෙනවා. විශේෂයෙන්ම මේ මෙතෙන්ට අදාළ මනුස්සග්ගාහ මිනිස්සෙන්ට හසු වෙනවා කියලා කියන්නේ ඒකයි. ඉතින් මේකම අටුවා ආදී තෝරන්න ගියාම තවත් මේක අර්ථවත් කරන්න නොයෙකුත් අන්දමින් දක්වන විශේෂයෙන්ම මාළුවියේදී පැවිදි වුණාට පස්සේ ඒ පෞල්වට තියෙන සම්බන්ධය නිසා ඇතැම් කෙනෙක් එබඳු භික්ෂුව අටුවාවල හඳුන්වන්නේ සමන කුටුම්බිකෝ කියලා. දැන් කුටුම්බ කියලා කියන්නේ පෞල්. කුටුම්බික කියන්නේ පෞල්කාරයක්. කෙලඹියා කියලා පරණ සිංහල වචනයක් තියෙනවා. එතකොට මහාන පෞල්කාරය මහාන කෙලඹියෙක් හැටියට ජීවත් වෙනවා. අර්ග සම්පූර්ණයෙන්ම බන්ධනේ කැඩුවේ නැහැ. ඉතින් අර ඒක හඳුන්වන උපමාවක් දෙනවා අටුවාවල. හරියට යම්කිසි ඔන්න ගංගියුල තියෙන ගහක්. ගහේ මුල් තියෙන්නේ ගොඩ. කොළ විතරක් ගඟට නැඹුරු වෙලා තියෙනවා. අන්න එහෙම ජීවිත ගෙවනවා නම් ගිහි කටයුතු වලම යෙදිමින් අර ගිහි කාලේ කරපු දේවල්. එතකොට ඒත් අර කිව්ව මිනිසෙන්ට හසුණු තත්ත්වය වෙනවා. ඉතින් ඔය විදිහට අන්න අර සියුම් අන්දමින් මේ පැවිදි ජීවිතයට ඇති බාධක බුදුරජාණන් වහන්සේ ওই විදිහට දක්වාවා දාලා. අර බාහිරව පෙනෙන ඕලාරික හැටියට ගොර හැටියට පෙනෙන කෙලස් වලට වඩා සියුම් කෙලස් මට්ටම් තිබෙනවා. ඒවා තමයි ඒවා මේ බුද්ධ ශාසනයේ ඒවා මතු කරලා දීලා තියෙන්නේ. ඒවා ජය ගන්න ආකාරයත් පෙන්눔 කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නානාවිධ දේශනා ඒ අවස්ථානුකූලව සංඝයා වහන්සේලාට පැවැත්තුවා, උපදෙස් දුන්නා. ඒ ඒ මට්ටම් වලින් ජය ගන්න ආකාරය කෙලස්. ඒ පිළිබඳවත් ඊ타මත්ම වටිනා සාකච්ඡාවක් සඳහන් වෙන ධර්මයේ පින්ඩෝල භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ උදේනි රජුරුවන් එක්ක කළ ධර්ම සාකච්ඡාව. ඒකට එතන සඳහන් වෙන්නේ කොසඹෑනුවර ഘോഷිතාරාමේදී, ഘോഷිතාරාමේදී පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේට වැඩි අවස්ථාවක උදේනි රජුරුව. මේ උදේනි රජුරුව ඒ වෙනකොට බෞද්ධෙක් නෙවෙයි. ඉතින් උදේනි රජුරුව මේ අවිල්ලා මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. නියම ශ්‍රද්ධාවක් නැති නිසා අමතන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ නමින් භාරද්වාජ. භාරද්වාජය මේ ශාසනයේ කළු කෙස් ඇතිව භද්‍ර යෞවනයෙහි පැවිදි වුණු ඒ සංඝයා වහන්සේලා කොහොමද මුළු ජීවිතය තුළම බ්‍රහ්මචාරියෝ වාසය කරන්නේ? මේකට මේ කවර මේකට රහස මොකද්ද? මේකට හේතුව මොකද්ද? එතකොට ඔන්න මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, අපේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිය දේශනාවක් කරලා තියෙනවා. මහණෙනි, මව පමණ වයස් ඇති ස්ත්‍රීන් පිළිබඳව මවක කියන සංඥාව ඇති කරගන්න, මවක කියන සිත ඇති කරගන්න. සොහොයුරිය ප්‍රමාණ ඇති ඒ ස්ත්‍රීන් කෙරෙහි සොහොයුරියක කියන හැඟීම ඇති කරගන්න. දුවක ස්වභාව, දුවක ප්‍රමාණයේ වයස ඇති අයට දුවක කියලා ඒ අදහස සිත ඇති කරගන්න කියලා මෙහෙම දේශනාවක් කරලා තියෙනවා. ඒක කිව්වා මේ රජුරුව කියනවා, භාරද්වාජය ඔහොම කිව්වට මොකද මේ සිතේ ස්වභාවය බොහොම ලොල්. සිත ලොල් වෙන ස්වභාවයක් වෙනවා. ඇතැම් විට මව පිළිබඳවත් ලෝභ සිත ඇති වෙනවා. සොහොයුරිය පිළිබඳවත් ලෝභ සිත ඇති වෙනවා. දුව පිළිබඳවත් ලෝභ සිත ඇති වෙනවා. වෙනත් යම් කිසි හේතුවක් තියෙනවද මේ සංඝයා වහන්සේලාට මේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරන්න යම් කිසි උපදේශයක් මේ හැර යමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවද? ඔන්න දෙවනුව ඊළඟට පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. එසේ මහරජ මෙහෙම දේශනා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. මහණෙනි, ශරීරය පාදාන්තයේ සිට කෙස් දක්වා අසුබ වශයෙන් මෙනෙහි කරන්න, මේ විදිහකුණ කොටස් ශරීරයේ තිබෙනවා කියලා මේ පින්නතුන් දන්නවනේ. ඔය පිළිකුල් භාවනාවට හදාළ ඒ සූත්‍රය එතෙන් ඉදිරිපත් කරනවා. මේකත් උපකාර වෙනවයි කියලා. එතකොටත් රජ්ජුරුව කියනවා, භාරද්වාජය ඔය භාවනාවෙන් සීල සමාධි ප්‍රඥා දියුණු කරපු කෙනෙකුට නම් ඔය කියාපු භාවනාව හිතට අල්ලාවි. නමුත් ඇතැම් විට අසුභ වශයෙන් මෙනෙහි කරන්නේ කියලා සුභ වශයෙන් මෙනෙහි වෙන්නේ. ඔහොම පටලැවිල්ලකුත් වෙනවා. මේ ඇර වෙනත් යම් කිසි දේශනාවක් තියෙනවද සංඝයා වහන්සේලාට මේ බ්‍රහ්මචර්ය වාසය ගෙන යන්න උපකාර වෙන? ඔන්න තුන් වෙනුව එතකොට ඊළඟට පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා කියනවා, භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙමත් දේශනාවක් පවත්වලා තියෙනවා. මහණෙනි, ඔන්න ඊළඟට ඉන්ද්‍රිය සංවරය පිළිබඳවයි කියන්නේ. ඇස පිළිබඳව සංවර වෙන්නේ ඇසින් රූපයක් දැකලා, ඇසින් රූපයක් දැකලා ඒ පිළිබඳව නිමිත්තක් ගන්නෙත් නැහැ. අනුයන්ජන කියලා කියන අනුනිමිත්තක්. මේ වචනවල යම් ගැඹුරකුත් තියෙනවා. නිමිති අනුයන්ජන ගන්න එපා. ඊළඟට ඉන්ද්‍රියයන් පිළිබඳව රකිනාලද දොර ඇතිව වාසය කරන්න. බුත්තද්වා. ඊළඟට ඉන්ද්‍රිය සංවර කියලා කියන ඉන්ද්‍රිය දොරටු වහන්න, වහ ගන්න කියලා ඒ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේ නිරන්තරයෙන් සඳහන් වන මේ සම්පූර්ණ සූත්‍ර දේශනාව ඉදිරිපත් කළා. එහෙම වහගන්නේ මොකටද කියන එකත් ප්‍රකාශ කරනවා. යම් කිසි දැඩි ලෝභය සහ දුම්නස හා පිළිබඳ, දුම්නස කියනවා ද්වේෂය හා සම්බන්ධ ආශ්‍රව ධර්මයන් ගලාගෙන එීම වැළැක්වීම සඳහා ඉන්ද්‍රිය දොරටු නිරන්තරයෙන් ආරක්ෂා කරන්න, ඒ දොරටු වහගන්න කියන එකයි අවස්ථානුකූලව ඒ දොරටු වහගන්න කියන අන්න ඒ ඉන්ද්‍රිය සංවරයට අදාළ සූත්‍ර දේශනාව ඒ අවස්ථාවේ ඉදිරිපත් කළා. අන්න එතකොට උදේනි රජුරෝ ඒක ගැන බොහොම පැහැදිලා, භාරද්වාජ හා මේකම තමයි නියම හේතුව සංඝයා වහන්සේලාට උපකාර වන අර බ්‍රහ්මචර්යාව රැකීමට උපකාර වන හේතුව කියලා මේ රජතුමා තමාගේ මේ කාමභෝගී රජ කෙනෙක් නමුත් තමාගේ අන්තස්පුර අත්දැකීමකුත් එකතු කරලා මේ ධර්මය සම්දිටික භාවයෙන් මතක් පෙන්වු කරනවා. භාරද්වාජේ මම ඇතැම් දවසක කය, වචනය, හිත ඒවා පිළිබඳව හරි රැක්මක් නැතිව, සති සම්පජඤ්ඤයක් නැතිව අන්තක්පුරයට ඇතුල් වුණාම, ඉන්ද්‍රිය සංවරයක් නැතුව ඇතුල් වුණාම බොහෝ කොට මගේ හිත ලෝභ ධර්මයන්ට යට වෙනවා. නමුත් යම් අවස්ථාවක කය, වචනය, සිත පිළිබඳව රැක්මක් ඇතිව ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව සති සම්පජඤ්ඤයෙන් ඇතුළු වුණොත් මට ඒ විදිහට අන්තඃපුරයේදී ඒ විදිහේ කෙලෙස් ගලාගෙන ඉන්නේ නැත කියලා තමන්ගේ අධ්‍යක්ීම් ආශ්‍රයෙන්ම ඒ තුන්වෙනි කාරණය තාමත්ම ඉහලින් පිළි අරගෙන උදේන් රජුරුවන් ඒ අවස්ථාවෙම කොයිතරම් වටිනවද භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කළා තියෙන්නේ කියලා තමන් තුනුරුවන් සරණ යනවා. මේකට බොහෝ විට සඳහන් වෙන පාසෙ ඉතාමත්ම විශිෂ්ටයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මම අද දින බුදුන් දහම් සඟුන් සරණ යනවා දිව්‍ය අතීතා කියලා. ඔන්න ඒ අවස්ථාවේ තමයි උදේන් රජුරෝ තුනුරුවන් සරණ පවා ගියේ. ඉතින් මෙතනත් අර ඒ කොයි මට්ටමින් නමුත් කෙලෙස් මර්ධනය කිරීමට උපකාර වෙතත් මෙතන අර උදේන රජුරුව තමන්ගේ අධ්‍යක්ීමත් එක්ක සම්බන්ධ කරලා ගත්තේ අවසානයේ කියන අර ඉන්ද්‍රිය සංවරය හා සම්බන්ධ සති සම්පජඤ්ඤයකට අදාළ ඒ බුද්ධ දේශනාවයි. ඉතින් එතනත් ඒ වැදගත් කාරණයක් කියවෙනවා. ඔන්න එතන ඉඳලා අපි තවදුරටත් බලනවා නම් මෙතන ඉඳලා තියෙන අර අපි කලින් කියාපු අනුසය පිළිබඳ කතාවට අදාළ ඒවා ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ කාලේ ඒවා පිළිබඳව නොයෙකුත් දෘෂ්ටි උපදවාගෙන තිබෙනවා. මේ ඉන්ද්‍රිය පහ හිත ගැන වැඩි තැකීමක් නැහැ. ඉන්ද්‍රිය පහ වහගත්තු හැටියේ අපට පුළුවන් මේ කෙලෙස් ජය ගන්න කියලා එහෙම හිතන කොටසකුත් තියෙනවා. නමුත් මේ ඉන්ද්‍රිය පහත් ඇත්ත වශයෙන් ධර්මයේ ඉන්ද්‍රිය හයක් ගැන කියවෙන බව ඇත්ත. නමුත් ඇතැම් තැනක සඳහන් වෙනවා මේ බාහිර ඉන්ද්‍රිය පහ වටේට තිබෙනවා මනින්ද්‍රිය කියලා කියන හයවැන්න මැදින් තිබෙනවා. ඒ විදිහට දක්වන අවස්ථාවලුත් තිබෙනවා. මහණෙනි බුද්ධ වචනයක් තිබෙනවා. මහණෙනි ඇස කන නාසය දිව කය කියන මේ බාහිර ඉන්ද්‍රිය පහ ඒ වාටම අදාළ ඒ වාටම ආවේනික ගොදුරු බිම් ඇතිව ඇහැට රූපය කනට සද්දය නැහැට සුවඳ ඒ විදිහට ඒ වාට අදාළ ගොදුරු බිම් වලයි ඒවා හැසිරෙන්නේ. එහෙම ගොදුරු බිම් වල හැසිරලා අරගෙන යන ගොදුරු ඔක්කොම ඒ සියල්ලම මනස මැද ඉන්න මනින්ද්‍රිය ඒවා අනුභව කරනවා. අර පහින්ම ගේන ඒවා හිතේ තැන්පත් වෙනවා කියන එකයි. ඔන්න ඔතනයි ඒ ගැඹුරුම කොටස තියෙන්නේ. ඒක නිසා සංසාරේ දීර්ඝ කාලයක් මේ පංචේන්ද්‍රියන් අසුරු කරගෙන එකතු කරගත්තු ඒ අධ්‍යක්ීම් රාශිය තුලින් පෙරිලා එන ආශ්‍රව ධර්ම අනුසය ආසව අනුසය ආදී කියලා අනුසය කියලා කියන්නේ යට läගලගෙන ඉන්න කියන අදහසයි. කෙලෙස් වල අවස්ථා තුනක් බොහෝ විට සඳහන් වෙනවා. අනුසය පරිඋත්ථාන වීතික්කම කියලා. ඔය ධර්මයේ සඳහන් වෙනවා අනුසය කියලා කියන්නේ අන්න අර යට läගගෙන ඉන්න නිදාගෙන ඉන්න වගේ කෙලෙස් ස්වභාවය. පරිඋත්ථාන කියන්නේ අවදි වුණු අවස්ථාව. වීතික්කම කියලා කියන්නේ ශික්ෂාපදයක් කඩන්න තරම් බලවත් වුණු අවස්ථාව. මෙතන මෙන්න මේ අනුසයට හේතුව අර පංචේන්ද්‍රියන් ආශ්‍රයෙන් අරගත්තු ඒ අධ්‍යක්ීම් රාශියෙන් අපි ඇති කරගත්තු යම් යම් සාංශාරික පුරුදු සමූහයන් මේවා ජයගන්න එක පහසු නෑ. නමුත් ඔන්න බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම උත්කෘෂ්ට දේශනාවක් එක් අවස්ථාවක පැවැත්වුවා. කජංගලානමති ගමේ වැඩවාසය කරන අවස්ථාවක පාරාසරිය කියලා බ්‍රාහ්මණෙක් හිටියා. ඒ බ්‍රාහ්මණයාගේ අන්තේවාසිකය අතවැසියා තමයි උත්තර. මෙන්න මේ උත්තර කියන ඒ අන්තේවාසිකයා එක දවසක් ද බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා සතුරු සාමිච්චේදිලා එකත් පසක ඉඳගත්තාම බුදුරජාණන් වහන්සේ අහනවා උත්තර මේ ඔබේ ඇත්තද මේ ඔබේ ආචාර්යවරයා පාරාසාරිය යම්කිසි ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවද යම්කිසි ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවද එසේ ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවයි කියලා කිව්වා අපේ ගුරුවරයා. මොකද්ද ඉන්ද්‍රිය භාවනාව කියලා අහුවාම කියනවා භවත් ගෞතමය කෙනෙක් ඇසින් රූප බලන්නේ නැහැ කනින් ශබ්ද අහන්නේ නැහැ. ඔන්න ඔය විදිහේ ඉන්ද්‍රිය භාවනාවක් ඒ අපේ පාරාසාරිය කියන ගුරුතුමා උගන්වන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එහෙමනම් උත්තර අන්ධයත් ඉන්ද්‍රිය වඩන ලද කෙනෙක් ඉන්ද්‍රිය භාවිත ඉන්ද්‍රිය කියලා කියන ඉන්ද්‍රිය සංවරය පුරුදු කළ කෙනෙක් අන්ධය. බීරත් ඒ විදිය කෙනෙක්. ඇයි අන්ධයාට පෙනින්නෙත් නැහැ බීරට ඇහෙන්නෙත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ. ඇසකන්නාසය වසාගෙන ඉඳීමක් නොවේ. ඒ එතකොට ඒක කියනකොට ඉතින් උත්තර නිරුත්තර වෙලා බිම බලාගෙන ඉන්නවා. මොකුත් කතාවක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඔන්න සූත්‍ර දේශනාවකට අරමුණු වෙන ආකාරයට ආනන්ද හාමුදුරන් නමතල කියනවා ආනන්දය ඔය පාරාසාරිය උගන්නන ඉන්ද්‍රිය භාවනාව වෙන එකක්. අපේ ශාසනයේ තියෙන ඉන්ද්‍රිය භාවනාව මේ ශාසනයේ තියෙන අනුත්තර උත්තරීතර ඉන්ද්‍රිය භාවනාව වෙන එකක්. ඔන්න එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරන දැන් තමයි ස්වාමී භාග්‍යතුන් වහන්සේ කාලය ඒ කාරණේ ප්‍රකාශ කරන්න කියලා ආරාධනා කළා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ උපමා සහිතව අර ඉන්ද්‍රියන් හය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු පුදුමන්දමේ ඉන්ද්‍රිය සංවරයට අදාළ දේශනා අපවත් වෙනවා. යම්කිසි කෙනෙක් ඇසින් රූපයක් දැකලා ඇසින් රූපයක් දුටු විට මනාපයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අමනාපයක් ඇති වෙනවා. ඇතැම් විට මනාප අමනාප දෙකම මිශ්‍රවත් ඇති වෙනවා. එතකොට ඒ කෙනා ඒ වික්ෂුව තේරුම් ගන්නවා දැන් මට මේ මනාපයක් ඇති වෙලා තිබෙනවා මේ රූපය දැක්වීමෙන්. අමනාපයක් එහෙම නැත්නම් මේ දෙකම කවලමට ඇති වෙලා තියෙනවා. මේක ඕලාරික සංඛතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං කියන වචනේ ප්‍රකාශ වෙනවා. එතන ගැඹුරු අදහසක්. මේක සකස් කරගත්තු දෙයක්. මේක මමම සකස් කරගත්තු දෙයක්. මේක පටිච්චසමුප්පන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් උපන් ස්පර්ශය නිසා හටගත්තු දෙයක්. ඒ වගේම ඕලාරික ගොරහැඩි දෙයක්. ඒ වෙනුවට හිතනවා මේ ඒතං සන්තං ඒතං පණිතං යදිදං උපේක්ඛා. මේ අවස්ථාවේ හිත උපේක්ෂාවට ගැනීම තමයි ශාන්ත කියලා. ඉක්මනින්ම අර ඇති වුණු මනාපය අමනාපය එහෙම නැත්නම් ඒ දෙකම ඉවත් කරලා ශීඝ්‍රයෙන් හිත උපේක්ෂාවට ගේනවා. ඒක අපි කියන තරම් පහසු නෑ කෙනෙකුට. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ ඉහෙළම මට්ටමින් අර ඉන්ද්‍රිය සංවරය ගැන මේ ප්‍රකාශ කරන්නේ. ඊළාට ඒකට දෙන උපමාවයි තාම කුදුම. ඊළාට දෙන උපමාව මොකද්ද? හම්සේ ආනන්ද ඇස් ඇති කෙනෙක් අරගත්තු ඇස වහන්නේ යම්සේද වසාගත් ඇස අරින්නේ යම්සේද ඒ තරම් ඉක්මනින්. ඒ කියන්නේ ඇසිපිය හෙලන වේගයෙන් ඇසිපිය හෙලන තරම් වේගයෙන් අර ඇසින්දුටු රූපය පිළිබඳව ඇති මනාපමනාපකම් ඉවත් කරලා හිත උපේක්ෂාවට ගේනවා. එතෙන් දෙන උපමාවත් එතකොට ඇහැ පිළිබඳ කාරණේ පෙන්නු කරන්නේ ඇහැම උපමා කරගත්ත මෙතන බුදුරජාණන් වහන්සේ. අවස්ථානුකූලව අර ඉන්ද්‍රිය සංවරයට අදාළව ඇස සංවර කර ගැනීම. එතන ඇත්ත වශයෙන් හිතයි එතන සංවර වෙන්නේ. සංවර කිරි ගැනීම තුළ නවත නැවත බලන්න බලන්න ඒවා කෙලෙස් උපදින නිසා සංවරශීලී බවක් ඇති කරගන්නවා. ඒ වගේම ගැඹුරින් බැලුවොත් අන්න අර මනාපමනාප ඇස් දෙක ඉවතට ගත්තත් මනාපමනාප දෙක දිගට යනවා නම් ඒත් ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ නැහැ. එතෙන්දි තමයි නුවණ යොදනවා, ප්‍රඥාව යොදනවා. මේක අනිත්‍ය, ඒ වගේම පටිච්චසමුප්පන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සකස් කරගත්තු මා විසින්ම සකස් කරගත්තු ගොරහැටි ඕලාරික දෙයක්. ඊට වඩා ශාන්ත ප්‍රණීත දේ තමයි උපේක්ෂාව. හිත උපේක්ෂාවට කියන්නේ නුවණින් කල්පනා කළා අන්න අර ස්පර්ශය නිසා හටගත්තු ඇස පිළිබඳ ස්පර්ශය නිසා හටගත්තු ඒ මනාපමනාප බව ඉවත් කරලා උපේක්ෂාවට හිත ගේනවා. ඔන්න එතකොට ඒ ඇස පිළිබඳ කාරණයේදී දීපු උපමාව. ඊළඟට එසේම ආනන්ද කණින් ශබ්දයක් අහලා ඇහුවාම කෙනෙකුට මනාප සිතවිලි ඇති වෙනවා, අමනාප සිතවිලි ඇති වෙනවා. එහෙම නැත්නම් ඒ දෙකම කවලමට ඇති වෙනවා. ඒ අවස්ථාවේ කල්පනා කරනවා දැන් මට මේ මනාපමනාප ආදී ඇති උනේ මේක පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් උපන් දෙකක්. මේ ස්පර්ශය නිසා හටගත්තු දෙයක්. මේක ඕලාරික ගොරහැඩි දෙයක්. අනිත්‍ය දෙයක් කියලා. නමුත් ඊළාට හිතනවා මේකයි ශාන්ත, මේකයි ප්‍රණීත. එනම් හිත උපේක්ෂාවට ගෙන. ඒක සද්දේ නිසා ඇති වුණා. දැන් පිට සද්දේ අහලා ඉවර වුණත් ඒ සද්දේ හිත ඇතුලේ රවුපිලි රැව් දෙනවනම් අර මනාපමනාප දෙකට අනුව එතන දිගට ප්‍රපංචයක් යනවා. ඒක එතනම සංසිඳවාගෙන ඒක උපේක්ෂාවට ගේනවා. ඔන්න ඒකට දෙන උපමාව. හරියට යම්කිසි බල ශක්තිමත් පුරුෂයෙක් ඇඟිලි දෙක එකතු වෙලා එකතු කරලා අසුරක් ගසන්න වගේ. අසුරක් ගසන එක බොහොම ක්ෂණයකින් කරන්න පුළුවන් සුළු ශබ්දයක් පැන නගින දෙයක්. අසුර ගැසුව හැටි ඒක සද්ද ඉවරයි. අන්න ඒ වගේ මේ කන පිළිබඳ සංවරය එතන බුදුරජාණන් වහන්සේ ඒත් ශබ්දයම උපමා හැටියට දීලා එතන දක්වනවා. ඊළඟට නාසය පිළිබඳව නැහැයෙන් යම් කිසි සුවඳක් සුගන්ධ සුවඳ ආදියක් ස්පර්ශය කරලා කෙනෙකුට මනාපමනාප එහෙම නැත්නම් ඒ දෙකම මිශ්‍රව ඇති වුණු අවස්ථාවේ ඒත් අර විදිහට කල්පනා කළා මේක ස්පර්ශය නිසා ඇති වුණු ප්‍රතිසමෝපන්න දෙයක් ඌලාරික ගොරහැඩි දෙයක් කියලා හිත ගේනවා උපේක්ෂාව. එකට දක්වන උපමාව යම්සේ ආනන්ද පියුම් පතක වතුර බින්දු කීපයක් වැටුනොත් ඒ පියුම් පත ටිකක් යන්තම් ඇලවෙනකොටම ඒක පෙරෙල්ල යනවා. ඊසක පෝණී පදුමිනී පත්තේ ඩිංගක් ඇලවුණු පියුම් පතක පිනිබිඳු නොරඳන්නාක් මෙන් අර නැහැට එන ගඳ සුවඳ පිළිබඳ ඒ මනාපමනාප ඉවත් කරනවා කියලා. ඉතින් පියුම් පත පිළිබඳ කතාවත් තරමක් දුරට නැහැ හා සම්බන්ධයි, සුවඳ හා සම්බන්ධයි. ඒකත් මතක තියාගන්න පහසු හැටියට මේ බුදුරජාණන් වහන්සේ ඒ උපමාවක් දීලා තියෙනවා. ඊළඟට ඒ වගේම දිව පිළිබඳව යම්කිසි රසක් ඒ ආස්වාදනය කළා කෙනෙකුට මනාපමනාපාදී ඒ කෙලෙස් සිතිවිලි ගලාගෙන එනකොට ඒතර විදිහට කල්පනා කළා මේක මේ ස්පර්ශය නිසා ඇති වුණු දෙයක්. දැන් අපි වුණත් දන්නවා අපි රස ආහාරය කියලා කියන දේවල් මේසේ උඩ තියුණු පමණින් රස නැහැ. ඉදිරියට ගෙනාවත් රස නැහැ. අතට ගත්තත් රස නැහැ. ඒක දිවේ වදින වෙලාවේ තමයි රස ඒ පොඩි වෙලාවේ ස්පර්ශය නිසායි මේ රස ඇති වෙන්නේ. නමුත් අපි ඒක ආරූඪ කරනවා අර භාජනයට. ඒකයි ඒ භාජනේ දකින්නකොටම කෙල උනන්නේ. ඉතින් ඒ විදිහේ සාමාන්‍ය ලෝකයාගේ චින්තනය. නමුත් අන්න සති සම්පජඤ්ඤය මානසිකාරය මෙනෙහි කිරීම ශීඝ්‍ර කරන අවස්ථාවේ ඇතම් කෙනෙකුට වැටහෙනවා මේක ඒ රස ආහාර භාජනෙත් නැහැ දිවෙත් නැහැ මේ දෙක ගැටෙන වෙලාවේ යන්න අර ඒකමයි ඒක පටිච්චසමුප්පන්න සංඛත කියලා කියන්නේ. ඒක ඕලාරික දෙයක්. ගොරෝසු දෙයක්. එතකොට ඒ අවස්ථාවේ ඒකට ඈතට යන්න නොදී ඒක උපේක්ෂාවට ගේනවා. එතෙන්ට දෙන උපමාවත් දිව හා සම්බන්ධම උපමාවක්. යම්සේ ශක්තිමත් පුරුෂයෙක් දිවකට කෙළපිඬු කිලපිඬක් එකතු කරලා වැඩි මහන්සියක් නැතුව මේක තුහ් ගාලේ එළියට දාන්න වගේ. ඒ වගේ අන්න අර රස පිළිබඳ තෘෂ්ණාවත් ඒ මනාපමනාප ආදී හැඟීමත් ඒකත් හැකි ඉක්මනින් තාමත්ම ඉක්මනින් දුරු කිරීම තමයි තාමත්ම ආර්ය ඉහළම මට්ටමේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. අරියෝ භාවිත ඉන්ද්‍රියෝ කියලා කියන්නේ ආර්ය ඉහළම ඉන්ද්‍රිය සංවරය. එතකොට දිව ඊළඟට ශාරීරිය පිළිබඳව ශරීරයෙන් යම් කිසි ස්පර්ශයක් දැනුණු අවස්ථාවේ මනාපමනාප ඒ දෙකේ මිශ්‍ර ඒ විදිහ හිතවිලි එනකොට එතෙන් දිත් අර විදිහට කල්පනා කළා මේ ස්පර්ශය ස්පර්ශයට හිත ගිය නිසා තමයි මේ විදිහේ මේ සැප දුක් ආශ්‍රයෙන් මෙහෙම මනාපමනාප ආදී බෙදීමක් ඇති වුණේ ආකල්පයක් ඇති වුණේ කියලා නුවණින් කල්පනා කරලා මෙතෙන්දී උපේක්ෂාවයි වඩා ශාන්ත අරක ගොරහැඩි ඕලාරිකයි හිත එහෙම හිතලා නුවණින් උපේක්ෂාවට හිත ගේනවා. ඉතින් ඒකට දෙන උපමාව යම්සේ ශක්තිමත් පුරුෂයෙක් වක්කල අතක් දික්කල සැනින් දික්කල අතක් වක්කල සැනින් ඒ උපමාව කොතිකුත් අහලා තිබෙනවනේ කොච්චර ඉක්මනින්ම හඟුනන්න පුළුවන්ද ශක්තිමත් පුරුෂයෙකුට. අන්න ඒ වගේ ඒ තරම් ඉක්මනින් අර කය පිළිබඳව ඇති වෙච්ච ස්පර්ශය කරන කොටගෙන ඇති වෙච්ච මනාපමනාප සිතුම් පැතුම් ඉවත් කරලා හිත උපේක්ෂාවට ගේනවා කියලා. ඊළඟට ඔන්න එන්නේ මනස සිත පිළිබඳ කාරණය. එතන තමයි ඇත්ත වශයෙන් ගැඹුරුම කොටස. මනසට යම් කිසි අරමුණක් එනවා. ඉදිරිපිට ඇති හෝ දෙයක් හෝ එහෙම නැත්නම් හිත ඇතුළින්ම ඇති කරගත්තු දෙයක් වෙන්න පුළුවන්. හිතට අරමුණක් ආවහම ඒක තුළින් මනාපමනාප භාවයක් ඇති වුණත් ඒත් කල්පනා කරනවා මේක මම විසින්ම මේ ස්පර්ශය තුළින් හදාගත්තු පටිච්චසමුප්පන්න ඕලාරික දෙයක් කියලා තේරුම් අරගෙන ඉක්මනින්ම හිත උපේක්ෂාවට ගේනවා. ඒ හිත උපේක්ෂාවට ගැනීම පිළිබඳව දෙන උපමාව එකක් බොහොම සියුම් උපමාවක්. යම්සේ ශක්තිමත් පුරුෂයෙක් දවස පුරාම රත් වෙච්ච යකඩ තලියකට වතුර බින්දු කීපයක් දාන. උඩින් ඉඳලා වතුර බින්දු කීපයක් දාන. වතුර බින්දු වැටීම බොහොම හැමෙන්. නමුත් වැටෙනවටත් වැඩිය කලින් වගේ අර රත් වෙච්ච යකඩ මේක වැරුණ හැටි එක වියලිල යනවා. ඒ අර ශීඝ්‍ර වේගවත් බව පෙන්නුම් කරන්නේ. එතකොට ඒ විදිහ හිත පිළිබඳව දක්වන ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඒ අරමුණ ඉවත් කළ අවස්ථාවේදී තමයි අන්න නියම ආර්ය භාවිකින්තිය වෙන්නේ. ඉතින් ඔන්න එතනින් ගක්ම ලොකු කාරණයක් තියෙනවා භාවනාවට අදාළ. දැන් විදර්ශනා භාවනාව ගැන කියනකොට මේ පින්නතුන් කොතිකුත් අහලත් ඇති මෙනෙහි කිරීම කියලා එකක් තිබෙනවා. මානසිකාර්ය. ඔය මානසිකාර්ය කියලා කියන්නේ මේ මානසිකාර්යයේ දෙපැත්තක් තියෙනවා. අයෝනිසෝ යෝනිසෝ. දැන් සංසාරයේ දීර්ඝ කාලයක් අපි පුරුදු කරලා තියෙන්නේ අයෝනිසෝ මානසිකාර්යය. මේ අර ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් පැමිණෙන ඒ අරමුණු පිළිබඳව අපේ චින්තනය යන්නේ ඈතින් ඈතට. උපමාව අපි කවුරුත් අර නිතර මතක් කරන මුවාට මිරිඟුව වගේ. මුවා මිරිඟුව දැක්කහම වතුරේ කියලා හිතාගෙන දුවන්නා වගේ. ඒක ඇති උනේ කොහොමද කියලා නුවණින් සලකන්නේ නැහැ. ඒ පරතරය අර ඈතින් පේන දෙයක් පරතරයත් අතර සම්බන්ධය ගැන සලකන්නේ නැහැ. ඒක දෙයක් හැටියට හිතාගෙන දුවන කෙලවරක් නැහැ. අන්නේ ඒක අයෝනිසෝ මානසිකාර්යය තුලින්. යෝනි කියලා කියන්නේ ආරම්භ වෙන තැන ප්‍රභවය පටන් ගන්න තැන. ඒ ගැන නොසලකා අර ඈත පේන දේ අරමුණ දැඩි වාරගෙන ඒක ඔස්සේ දුවනවා. ඔන්න ඊළඟට යෝනිසෝ කියන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ මතු කළ දෙන්නේ යෝනිසෝ මානසිකාර. ඒකමයි මෙතන තියෙන්නේ. යෝනිසෝ මානසිකාරය තුලින් තේරුම් ගන්නවා මේක කොහෙන්ද ඇති වුනේ කියලා. මේ කොණිනුත් නෙවෙයි, ඒ කොණිනුත් නෙවෙයි, ඒ දෙක එකතු වුණු අවස්ථාවේ ඒක ස්පර්ශය කියලා කියන්නේ අවස්ථාව. ඒක ආත්ම වශයෙන් ගත්තු ගැනීම නිසායි දිගට දිගට යන්නේ. ඉතින් ඒක එතනම ලැත්තෙන් ලොප් කිරීම වගේ අදහස තමයි මෙතන කියන්නේ. මනසින් ඒ ධර්මය දැනගත්තා. ඒක පිළිබඳව දිගට හිතීම ඒක පටිච්ච සමුප්පන්න දෙයක් හැටියට සලකලා, ඕලාරික දෙයක් හැටියට සලකලා එතනම හිත උපේක්ෂාවට ගේනවා. ඉතින් අන්න අර ඒක එතන තමයි අනුසය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුසයට යට වුණොත් ඊළඟට ඒ ගැන විතර්ක, ඊළඟට ප්‍රපංච කියලා කියන සමහර විට ඒ ස්පර්ශය හිතට ආ අරමුණ වැරදියට ගැනීම නිසා සමහර විට විනාඩි ගණනක් දවල් හීනයක් වැනි චින්තන ධාරාවකට යට වෙනවා. තමන් කරන්නේ මොකද්ද කියලා තේරුම් නැති වෙන තරමට ඒ වාටේ යට වෙනවා ප්‍රපංචය කියලා කියන එකට. ඒක වළක්වා ගැනීමටයි අර වහා මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ. අන්න ඒ වහා මෙනෙහි කිරීම දැක්වීමටයි අර වතුර බින්දුව රත් වෙච්ච දවසක් තිස්සේ රත් වෙච්ච භාජනයකට වතුර බින්දුව වෙනවාම කොච්චර ඉක්මනින්ද ඒක වැටෙනවා පේනවා. ඒ වතුර වියලිලා යන වේගය පේන්නේ. ඒ තරම් ශීඝ්‍රයෙන් මෙනෙහි කිරීම අවශ්‍ය බවයි එතන බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. ඒ වයින් අපිට හිතා ගන්න පුළුවන් මේ පංචේන්ද්‍රියන්ට සීමා කරලා ඉන්ද්‍රිය සංවරය හෝ ශීලාදී ගුණ ධර්ම හෝ රැකීම ඒක ධර්මානුකූල නැහැ. ඊට වඩා ගැඹුරු දෙයක් තමයි සිතේ තියෙන්නේ. ඉන්ද්‍රිය හය කියලා කිව්වට මේ හයවෙනි ඉන්ද්‍රිය මැදින් තියෙන්නේ. සංසාරයක දීර්ඝ කාලයක් අරගෙන අවිල්ල තියෙනවා. ඒක නිසාමයි අර අනුසය වශයෙන් නිදිගත්තු කොටසකුත් මේ කෙලෙස් පිළිබඳව තිබෙන්නේ. මේක තවත් අවස්ථාවක බුදුරජාන් වහන්සේ දක්වා වදාලා මාළුන්ගේ පුත්ත කියන භික්ෂුන් වහන්සේ ගෙන් බුදුරජාන් වහන්සේ ඇහුවා මොනවද සංයෝජන කියලා කියන්නේ. ඉතින් අපි කවුරුත් උත්තර දෙන ආකාරයට මේ මාළුන්ගේ පුත්ත හාමුදුරුවෝ කියනවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පනාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද. සමහර විට කාම රාග පටිග කියලාත් කියනවා. කාමච්ඡන්ද ව්‍යාපාද ඕයි සංයෝජන කියලා කියන සසරට බැඳිලා තියෙන බැමි. මේ බැමි 10ක් ගැන කියනවා දස සංයෝජන හැටියට. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමච්ඡන්ද ව්‍යාපාද කියන ඒවා ඒ මුල් පහ ඕරම් භාග්‍ය සංයෝජන කියලා කියන මේ පැත්තින් මේ පැත්තට අදින බලවේග ඉහළට අදින බ්‍රහ්ම ලෝක වලට එහෙම අදින ඒවා තමයි රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ওই 10ම ජයගත යුතුයි කියලායි කියන්නේ මේ සසර දුක් කෙලවර කර ගැනීම, මේ නැවත ඉපදීම කියන ඒ தත්ත්වේ වළක්වා ගැනීමට. දැන් මෙතන මේ මුල් පහ ගැනයි කියන්නේ. නමුත් මේකට දුන්න පිළිතුර බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. ඇතැම් විට ඒ මාළුන්ගේ පුත් භික්ෂුවගේ තිබුණු යම් කිසි වැරදි අදහසක් පැහැදිලි කිරීම සඳහායි. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන හොඳයි මාළුන්ගේ පුත් දැන් ඔබට මෙන්න මේ විදියට ඇතැම් අන්‍ය තීර්ථකයන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔය ඉතාමත්ම කුඩා දරුවෙක් උඩු බැලිව නිදන ඉතාමත්ම ලදරු දරුවෙකුට කොහෙද සක්කාය දිට්ඨිය? දැන් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඒක මේ පින්නතුන් අහලා ඇති මේ ධර්මය දන්න අය සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා තුළ තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ පිළිබඳව විෂී ආකාර දෘෂ්ටිය මේ එක එකක් ආත්ම වශයෙන් ගැනීමෙන් මෙය මගේ, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි ආදී වශයෙන් එක රූපය ආත්මය හැටියට ගන්නවා. රූපය තුල ආත්මයක් තියෙනවා කියලා හිතනවා, ආත්මය තුල රූපය තියෙනවා කියලා හිතනවා, එතන රූපය ආත්මය සහිත එකක් කියලා හිතනවා. ওই විදිහට හතර ආකාරي 20ක් අන්තිමට එනවා. ඉතින් ඕකයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා නැතම් විට මානුෂ්‍ය පුත්ත අන්‍යාගමිකෙන් කියන්න පුළුවන් කොහේද උපන් හැටි දරුවකට සක්කාය කියලාවත් නැහැ. සක්කාය කියලා කියන්නේ කයක් තියෙනවා කියන හැඟීමවත් උඩු බැලිව නිදන කුඩා දරුවෙකුට නැහැ. කොහොමද සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ? නමුත් ඔන්න මේකයි தත්ත්වය. සක්කාය දිට්ඨි අනුසය තියෙනවා ඒ දරුවා තුල. කොයිතරම් කුඩා වුණත් ඒ සංසාරේ දීර්ඝ කාලයක් අරගෙන ආපු ඒ අනුසය තියෙනවා ඉතුරු වෙලා. ඒක නැති ඒක පස්සේ බාහිර පංචේන්ද්‍රියන්ගෙන් නැති වෙන දෙයක් නෙවෙයි. එතකොට ඒකයි අපි කියන්නේ පංචේන්ද්‍රියන්ටම දාලා මේක විශ්ඳන්න බැරි දෙයක්. මේක දීර්ඝ කාලයක් සංසාරේ සිතේ ගැබ් වෙලා මනෝ විඥාණය තුල ගැබ් වෙලා තිබෙන දෙයක්. ඔන්න එතකොට සක්කාය දිට්ඨි අනුසය ගැන එහෙම කියනවා. ඒ වගේම විචිකිච්ඡා පිළිබඳවත් ඒ උඩු බැලිව නියදන දරුවකු තුල ධම්ම දේවල් කියලා හැඟීමකුත් නැහැ. කොහෙද ඉතින් ධර්මයන් පිළිබඳ විචිකිච්ඡා? ඔහම අහන්න පුළුවන් කෙනෙකුට, පොඩි දරුවෙකුට කොහෙද විචිකිච්ඡා? නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා තියෙනවා විචිකිච්ඡා අනුසය කියලා දෙයක් තියෙනවා. විචිකිච්ඡා අනුසය තාම තියෙනවා. ඒකයි පස්සේ විචිකිච්ඡාවලට හැරෙන්නේ. ඊළඟට සීලබ්බතය ගැන, සීලබ්බත පරාමාසය කියලා කියන්නේ, විචිකිච්ඡා කියන්නේ දෙගිඩියාවනේ, සැකයනේ. සීලබ්බත පරාමාස කියන්නේ සීල ප්‍රත ආදිය දැඩිව ගැනීම. ඔය අන්‍යාගමිකයන් තුල ඔය දැන් ඇතම් බමුණන් වතුරේ බහැලා ඉඳලා පව් හොදන්න එහෙම ඒ විදිහේ දේවල්, ඒවා සීලබ්බත ගවයින් හැටියට, බල්ලන් හැටියට වෘත රැකීමෙන් දුක් කෙලවර කරන්න පුළුවන් කියන අන්න ඒ විදිහේ වැරදි අදහස් දෘෂ්ටි හැටියට ගැනීම. ඒ සීලබ්බත පරාමාස කියලා කියන ඒක කුඩා දරුවෙකු තුල කොහොමද තිබෙන්නේ? ඔහොම කෙනෙක් අහන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සීලබ්බත පරාමාස අනුසය තියෙනවා ඒ කුඩා දරුවා තුල පවා. සීලය කියලා හැඟීමකුත් නැහැ දරුවා තුල. නමුත් සීලබ්බත පරාමාසය තිබෙනවා. ඊළඟට කාම ඡන්ද පිළිබඳව කියනවා. උඩුබැලිව නිදන දරුවෙකුට කාමය කියලා හැඟීමකුත් නැහැ. කාමය ගැන දන්නේත් නැහැ. නමුත් කාම රාග අනුසය, කාම ඡන්දය තිබෙනවා. ඒවා කාම ඡන්ද පිළිබඳ අනුසය ඒ දරුවා තුල තිබෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාද කියලා කියන ද්වේෂය. කුඩා දරුවෙකුට අනික් සත්වයින් පිළිබඳ හැඟීමක් නැහැ. මේ අහවලයි අහවලයි කියන හැඟීමක්වත් නැහැ උඩුබැලුවෙන් ඉඳන දරුවට. නමුත් ව්‍යාපාද කියලා කියන ඒ දැඩි ක්ලේශයේ, ද්වේෂයේ අනුසය ඒ දරුවා තුල තිබෙනවා. ඉතින් අපිට මේ හිතා ගන්න තියෙන්නේ අන්න අර දීර්ඝ කාලයක් සංසාරයේ චිත්තසංතානයේ තැන්පත් වෙලා තිබෙන කෙලෙස් මට්ටම් බුදුරජාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා. ඒ බොහෝ විට ආසය, අනුසය, ආසවාදී වචන වලින් දැක්වෙන්නේ ඒවයි. ඒවා මර්ධනය කරන තාක් මේ සංසාරයේ මිදීමක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒවා මර්ධනය කරන ක්‍රම හැටියට දක්වන්නේ බොහෝ විට දැන් අර ඇසෙන් රූපයක් දැකලා ඒ ඇති වෙන දේවල් ග්‍රහණය කිරීමේ පුරුද්ද හැකිතාක් අඩු කරගන්න කියන එක. සාමාන්‍ය ලෝකයා ඒ අත්දැකීම් ඒතං මම ඒසෝහමස්මි ඒසෝමීයත්තා මෙය මගේ, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි කියන අන්න ඒ ආකල්පය අනුවයි හැම දෙයක් පිළිබඳව බලන්නේ. ඒවා ඒක තුලින් කෙරෙන්නේ උපාදානයයි. දැන් උපාදානස්කන්ධ කියලා කියන්නේ අල්ලාගත්තු ගොඩවල් පහ. මේ අල්ලාගන්නේ ඔන්න ඔය කියපු ආකාරයට. මෙය මගේයි, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි. ඔය තුන් ආකාරයකින් ඒවා ගැන හිතීම තුලින්, ඒවා ගැන සැලකීම තුලින් තමයි ඒවා උපාදාන වශයෙන් එකතු වෙන්නේ. එතකොට නිරන්තරයෙන්ම ඒ පිළිබඳව එකට ප්‍රතිවිරුද්ධ ආකල්පය. න ඒතං මම නේසෝහමස්මි න මේසෝ අත්තා. මෙය මගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේ. මේ කියන ආකල්ප තුන එක වචනයකින් කියනවා නම් හඳුන්වන්න තියෙන්නේ තණ්හා මාන දිට්ඨිය හැටියට. තණ්හාවෙන් ඇතිවෙන ආකල්පය තමයි මෙය මගේ කියලා ගැනීම. මාන වශයෙන් සැලකීම තමයි මෙය මම වෙමි කියලා ගැනීම. දෘෂ්ටි හැටියට ගැනීම තමයි මෙය මගේ ආත්මය. ආත්මය කියන්නේ මොකද්ද දන්නේ නැහැ. නමුත් කොහොම හරි නිත්‍ය දෙයක් මේ මගේ ආත්ම තත්වයයි කියන ගැනීම. යම් කිසි දෙයක් ග්‍රහණය කර ගැනීම, උපාදාන වශයෙන් ග්‍රහණය කළ පුද්ගලයා ඒක තමන්ගේ දෙයක් හැටියට සලකනවා. තමා හඳුනා ගැනීම සලකුණක් හැටියට සලකනවා. ඒ වගේම තමාගේ මුළු ජීවිතය මේ සාරය, නියම හරය මේකේ කියලා හිතනවා. මොන විදිහට ඒ තණ්හා මාන දිට්ඨි කියන ආකල්පය තුලින් ඒ අනුසය දැඩි වෙන බවත් බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා. ඒකෝට අපට ඊට ප්‍රතිවිරුද්ධ ආකල්පයයි දනන්නේ කියලා තියෙනවා. ඒ හැම එකක් පිළිබඳව අර ඒ සක්කාය දිට්ඨි නැති කර ගැනීමට නම් ඒ අත්දැකීම් හැකි තාක් ඉක්මනින් අර උපේක්ෂාවට ගැනීම අයින් අදහස් කරන්න. ඒවා පිළිබඳව මොකද දැන් වේදනාව ගැන කියන තැන්වල සඳහන් වෙනවා. සැප වේදනාවට යටින් තිබෙනවා රාගානුසය. සැප වේදනාව තුල සියුම්ව රාගානුසය කියලා කියන ඇලීම පිළිබඳ අනුසය ක්‍රියාත්මක වෙනවා. දුක් වේදනාව පිළිබඳව පටිග කියලා කියන ගැටීම, පටිගානුසය. අනුසය ධර්ම බොහොම හතක් සමහර විට දක්වලා තිබෙනවා. මේ රාගානුසය, පටිගානුසය. එතකොට මේ දෙපැත්තක් දැන් සැප වේදනාව යටින් තිබෙනවා රාගානුසය. දුක් වේදනාව අපි ඒට අකමැති නිසා ඒ පිළිබඳව පටිග ගැටීම පිළිබඳ ඒ අනුසය යටපත් වෙලා තිබෙනවා. ඊළඟට අදුක්ඛම අසුඛ කියලා කියන මදහත් තත්වයකුත් තිබෙනවා. ඒක බොහෝ දිනාට සාමාන්‍ය ලෝකයේදී ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. අදුක්ඛම අසුඛ කියලා ධර්මයේ හඳුන්වන්නේ නොදුක් නොසුව මධ්‍යස්ථ වේදනා. එක පැත්තකින් සැප වේදනාව තිබෙනවා, එහා අනිත් පැත්තෙන් දුක් වේදනාව තිබෙනවා. මේකට මැදින් නොදුක් නොසුව කියලා මධ්‍යස්ථ තත්වයකුත් තිබෙනවා. නමුත් මේ මධ්‍යස්ථ තත්වය සාමාන්‍ය ජනයාට සලකා ගන්න බෑ. ඒක නිසා ඒ පිළිබඳව අවිද්‍යාවයි තිබෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අදුක්කම සුව කියලා කියන්නේ නොදුක් නොසුව වේදනාවට යටින් තිබෙනවයි අවිද්‍යා අනුසය. ඒකත් අනුසයක්. අවිද්‍යාවෙත් අනුසයක් තිබෙනවා. අවිද්‍යාව කියන්නේ නොදැන්. ඒ නොදැන් මෙසියුම් දෙයක් අන්න එතන ක්‍රියාත්මක වෙනවා. අරක අර මානසිකාරයට හසු නොවීම නිසා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දක්වන්නේ සැප වේදනාවෙන් ඉවත් වෙලා ඒකට තියෙන අර කියාපු රාගානුසයෙන් ඉවත් වෙලා දුක් වේදනාව හා සම්බන්ධයෙන් තියෙන පටිඝානුසයෙන් ඉවත් වෙලා මොන්න මෙදහත් වේදනාව එතන ඉඳලා ඊනාට නිවන් මාර්ගය යන්නේ නොදුක් නොසුව වේදනාවට යටින් තිබෙනවා අවිද්‍යානුසය. මේ අවිද්‍යානුසය කියලා කියන නොදෙන්ම කියන අනුසය ධර්මය නැති කිරීමට ක්‍රියාත්මක කරගන්න ඕනේ ප්‍රාණවත් කරගන්න ඕනේ මානසිකාර වේගයයි මෙනෙහි කිරීමයි. ඒකයි යෝගාවචරින්ට විදර්ශනා භාවනාවේදී කියන්නේ එකක් නැර මෙනෙහි කරන්න කියලා. එනේන එක එතන එතන මෙනෙහි කරන්න. මෙනෙහි කරනවා කියලා කියන්නේ ඒකම ත්‍රිලක්ෂණයට අනුව මේ හැම දෙයක්ම අනිත්‍ය නිසා ඊටාම සුළු ක්ෂණයයි. ඒ ක්ෂණය තුල ඒක මෙනෙහි කළා යන්න අරිනවා. ඒක අනිත්‍ය බව සලකා ගන්නවා. ඒක ප්‍රත්‍යක්ෂ කර ගන්නවා එහි අනිත්‍යතාව. ওই ඉන්ද්‍රියන් 6 පිළිබඳව විදර්ශනාවේදී ඒ එනේන දේ එතන එතන මෙනෙහි කිරීම. ඒ විදිහට තමයි එතකොට අවිද්‍යානුසය ඉවත් වෙනකොට විද්‍යාවමතු වෙනවා. අවිද්‍යාව ඉවත් වුණු තැන විද්‍යාවයි. විද්‍යාව කියන්නේ ප්‍රඥාව ආලෝකය. ඔන්න ඕකයි ඒක තුලින් තමයි ඉගෙනුකොට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ මට්ටම් බුදුරජාණන් වහන්සේ මතු කළ දෙන්නේ අර සාමාන්‍ය ලෝකයා හිතන්නේ මේ ඉන්ද්‍රිය පහ පිළිබඳ කථාන්තරය තුලින්ම මේ සංසාර දුක කෙලවර කරන්න පුළුවන් කියලා. එතම් දෘෂ්ටිගත් අය මේක පහසු කරගන්න මේ යුගයේ විශේෂයෙන්ම බොහොම ජනප්‍රිය දෘෂ්ටි තියෙනවා. ගෙදර දොරවල් වල ඉඳගෙනම බණක් දෙකක් විතර අහලා භාවනාව කියන එකත් ওই විදිහට ගොඩෙන්ම කරලා ඉක්මනින්ම මේ අර කියාපු தত্ত্ব වලට පැමිණීමේ අලුත් ක්‍රම තිබෙනවා. එතෙන් මම මතු කරලා දෙන ඕවට බොහෝ දෙනා ඇදිලත් යනවා. ඒකට හේතුව අන්න අර යමුරු අනුසය ආසව ආදී ධර්ම ගැන නොතකීම. නමුත් බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා. අර උඩුබැලිව නිදන අපි මේ හාන් කවිසියක් දන්නේ නැති දරුවයි කියලා කියන අහිංසක දරුවා තුලත් තියෙනම අනුසය. නිකයි අපිට හිතා ගන්න තියෙන්නේ. අපි මේ දරුවේ කුරතල් කරනකොට හිතන අනේ දරු සප්පය අහිංසක දරුවා හාන් කවිසියක් නොදන්න. හාන් කවිසිය නොදන්නව නෙවෙයි ඔක්කොම දන්නවා. සංසාරය ඇතුළේ ඒවා තියෙනවා අනුසය නිදි ඒවා නිදි. දරුවා වගේම නිදි. ඕකයි බුදුරජාණන් වහන්සේ මතු කළ දෙන්නේ. ඉතින් මේ தත්ත්වය අපි කල්පනා කරන්න ඕන. ඒකයි මේ ධර්මයේ ගැඹුර තියෙන්නේ. ඒ වාට ගැළපෙන ආකාරයේ ක්‍රියාපටිපාටියක් බුදුරජාණන් වහන්සේ මේ භාවනා මානසිකාර්ය තුලින් ඉදිරිපත් කළා. ඇත්ත වශයෙන්ම ඔය දැන් මේ පින්වත්තුන් අහලා ඇති සාමාන්‍ය ලෝකයා ඒ ආත්ම වශයෙන් සලකන දේ අර විදිහට ගැඹුරින් මෙනෙහි කරන්න මෙතන පේනනවා. මෙතන තියෙන්නේ අර නාම රූප ධර්මයන් පමණයි. ඒ ධර්ම ඒ වෙලාවට ඇති වෙලා නැති වෙන එකක් පමණයි. මම මාගේ කියලා ගැන්මක් අර්ථවත් කරන්න තැනක් නැහැ. සියුම්ම මෙනෙහි කරනකොට පේනනවා හැම තැනකම ඒ විදර්ශකයාට ක්ෂණිකව සිදුවෙන වෙනස්වීම. මේක සාමාන්‍ය ලෝකයාට පෙනෙන්නේ නැත්නම් අර මුවාට අරගත්තු අර ඈත දැකලා ගත්ත දෘෂ්ටිය වතුරේ කියලා ගත්ත දෘෂ්ටිය තුල ඇලිලා ගැලිලා ඉන්න නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ කරුණු මතු කළා දෙනවා කිසිවක් තනිව නැහැ. හැම දෙයක්ම හේතු ප්‍රත්‍ය රාශියකින් ඇති වෙන. ඒ හේතු ප්‍රත්‍ය රාශිය ගැන සලකනකොට මේකට පදනමක් නැහැ. මේ එකක්වත් තදාකාලික නැහැ. ආත්මයක් වශයෙන් ගන්න බෑ. නිස්සාරයි. නිස්සාරයි ශූන්‍යයි කියන ඒ තත්වයට එනවා. ඉතින් මේක තම තමන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි මෙතන ප්‍රශ්නේ. මේ අපොතේ කියලා තියෙනවා. නමුත් ඒවා කොච්චර පාඩම් කරගත්තත් මේවායේ යෙදෙනකන් යෝගාවචරය කියන්නේ යෙදෙන තැනැත්තා. මේ යෙදීම තුලින් තමයි වටහා ගන්න ඕනේ. ඒකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුයි නුව නැත්තන් විසින් තම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ඒකේ මාර්ගයයි බුදුරජාන් වහන්සේ දක්වන්නේ සීලයක පිහිටලා අර විදර්ශනාවට අවතීර්ණ වෙලා යම්කිසි සමාධියක් ඇති කරගෙන එකඟ වුණු සිතින් සමාධිමත් සිතින් තමයි මේක කරන්න වෙන්නේ. සමාධිමත් සිත තියුණු සිතක්. ඒ සිත තුලින් එතන එතනම මෙනෙහි කිරීමේ ශක්තිය ලැබෙන කෙනෙකුට එහෙම ඊළඟට අවදිමත් සිතින් මෙනෙහි කරනකොට ඔන්න පේනවා එක මොහොතක්වත් රඳන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය ලෝකයා ඝන සංඥාව කියලා කියන එකක් කියලා ගැනීම තුල හිර වෙලා ඉන්නවා. ඝණයක් හැටියට පේන දේ එකක් හැටියට පේන දේ විදර්ශකයාට රහසියක් හැටියට අර දියැලක් දිහා බලලා එතන අර දියැලකට කිට්ටු වෙනකොට එතන තියෙන ක්‍රියාවලිය මහා පුදුම විදියේ ධාරානිපාතමේ ක්‍රියාවලිය හිතට අහු වෙනවා වගේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් බැලු බැලු තැන ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් පින්න තත්වයට හිත ගෙනල්ලා තමයි එතන ඉඳලා ඉලාට ඒ විදර්ශනා වීතිය තමයි යම් අවස්ථාවක මේ පින්න තුන අහලා තියෙනවා ඇතිවීම නැතිවීම උදයබ්බය කියලා ඉලාට විදර්ශනා ඥාන પરම්පරාවක් ඒවයි ඒවාට ඇතිවීම ඇති කරගැනීමේ උත්සාහයයි සාමාන්‍ය සංසාරික සත්‍යයා තුළ තිබෙන්නේ නමුත් නිවන බලාපොරොත්තු වෙන සසර කෙලවර කරන්න බලාපොරොත්තු වෙන තැනත්තාගේ අවධානීය වඩාත් යොමු වෙන්නේ මේ බිඳීමට ඇති වෙනවටත් වැඩි වේගෙන් වගේ බිඳෙනව පේන්න පටන් ගන්නවා මේකට එපාකම වැඩි වෙන්න වැඩි වෙන්න ඊට ඒ බිඳින බිඳීම ගැන ඇති වෙන භය ඒ වායේ ආදීන තත්ත්වය මෙනෙහි කිරීම ආදී තුලින් තමයි විදර්ශනාව මෝරලා ගිහිල්ලා යම් අවස්ථාවක ඒක මේවා පිළිබඳ සංස්කාර පිළිබඳව යම්කිසි උපේක්ෂාවකුත් වෙන අවස්ථාවක් තිබෙනවා සංස්කාර පිළිබඳ යම්කිසි ඇල්මකුත් නැහැ ගැටීමකුත් නැහැ ඔහේ ඒ බාහිර දේවල් ඔහේ යනවා ඒවට ඇලීමකුත් නැහැ එතරම් යම් ශාන්ත බවක් තියෙනවා නමුත් එයිනුත් ඈතට ගිහිල්ලා වඩාත් ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මෙනෙහි කිරීම තුළින් තමයි යම් අවස්ථාවක අර බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන සබ්බ සංඛාර සමත සබ්බූපදී පරිනිස්සග්ග තණ්හක්ඛේ විරාග නිරෝධ කියලා කියන අර සංඛත තත්වයේ ඉවත් වෙලා අසංඛත තත්වයට සංඛත තත්වයේ ඕලාරිකයි ගොරහැඩි අසංඛතය තමයි ශාන්තයි ප්‍රණීතයි කියලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඒ උච්චම උපේක්ෂාව අන්න අර සංස්කාර සංසිඳීමේ තුලිනී ඇති වෙන්නේ. සංස්කාර තුලත් යම් කිසි උපේක්ෂාවක් අත්විඳිනවා ධානලාභීන් සමත මට්ටමින්. නමුත් ඒක පිරිසිදු නැහැ. ඊටත් එහා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා තමයි පින්නුවේ මේ සංස්කාර සම්පූර්ණයෙන්ම සංසිඳෙන. සංස්කාර සංසිඳීමට ඕනේ වෙන්නේ අවිද්‍යාව ඉවත් වීමයි. අවිද්‍යාව ඉවත් කිරීමට නම් ප්‍රඥාව මතු වෙන්න ඕන. එතකොට අන්ධකාරය ඉවත් වුණු තැන ආලෝකයයි තියෙන්නේ. අන්ධකාරය ඉවත් වෙනවත් එක්කම යම් ආලෝකයක් තිබෙනවා. ඒක තමයි ප්‍රභාස්වර සිත කියලා සමහර තැන්වල සඳහන් වෙන්නේ. මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි. මේක ආගන්තුක උපක්ලේශ වලින් කීටි වෙලායි තිබෙන්නේ. ඒක මේ සාමාන්‍ය ජනයා දන්නේ නැහැ. ඒක නිසායි භාවනාවට යොමු වෙන්නේ නැත්තේ. නමුත් ආර්ය පුද්ගලයා ඒ භාවනා යෝගිය හරිය දන්නවා මේ සිතේ අන්න අර ප්‍රභාස්වර තත්වයක් තිබෙනවා. ඒක යට හැංගිලා තියෙන එකක් නෙවෙයි. නමුත් හැකියාවක්. ඉතින් ඒක තේරුම් අරගෙන මේ සිත හිස් කරන්න පටන් ගන්නවා. අර විදියට අර කිලිටි ඉවත් කරන්න පටන් ගන්නවා. ඒකල අවස්ථාවේ අන්න එතන තමයි අර අසංකත ධාතුව කියලා වෙනිමනේ කියලා කියන ඒ ප්‍රභාස්වර සිතට සාමාන්‍ය අන්ධකාර ලෝකයාට පෙනෙන දේවල් නොපෙනෙන වෙලාවක් එනවා. ඒකට තමයි සලායතන නිරෝධ ආයතන නිරෝධ වීම තුලින් භව නිරෝධයත් ප්‍රත්‍යක්ෂ කරලා මරණයට කලින් මෙලොවම මැරුණා වගේ නමුත් බය නැති තත්වයක්. ඒකයි අමෘතය කියලා කියන්නේ. අමෘත ධාතුව කියලා කියන්නේ ඔන්න ඔයකයි අපේ කවුරුත් ඉලක්කය හිතා ගන්න තියෙන්නේ. එතකොට මේක මරණින් මතු යන සදාකාලික සැප ඇති ලෝකයක් නෙවෙයි මේ නිවන කියලා කියන්නේ. ඔන්න හිත ඇතුළින්ම මෙලොවම අද්දකී හැකි තත්වයක් බව තේරුම් ගන්න ඕනේ. එතකොට අද දවසේ මේ වටිනා යම් සීලයක් සමාදන් වුණා නම් ඒ සීලය පිළිහිට කරගෙන භාවනා කළා නම් අද මේ දේශනාවත් උපකාර කරගෙන සීල සමාධි ප්‍රඥා කියන ඒ ගුණ සම්පූර්ණ කරගෙන හැකිතාකික්මනින් මේ ශාසන පරිහානියට කලින් අපි කවුරුත් බලාපොරොත්තු වෙන මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මිදුණු ඒ උතුම් අමා මහ නිවන මෙලොවම ලබා ගැනීමට මේ ධර්ම ශ්‍රවණ ආනිසංසයත් හේතු වාසනා විවක්තාක්නා කරගන්න තේමත් අවීචේ සිට අකනිටා දක්වා යම් තාක් කෙනෙක් ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල අනුමෝදන් වීම කැමැති නම් ඒ අනුමෝදන් වීම තුළින් ඒ ප්‍රාර්ථනීය බෝධියකින් සසර දුක් කෙලවර කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්නේ එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා ගුච්ඡන්තු අමුතං පදං ආකාසට්ඨා දුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤංකං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා දුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා දුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි නිභයා ශෝකප්පත්තාදි නිශෝකා හුතු සබ්බේ විපාණියෝ දුක්ඛප්පත්තාදි නිදුක්ඛා භයප්පත්තාදි නිභයා ශෝකප්පත්තාදි නිශෝකා හුතු සබ්බේ විපාණියෝ දුක්ඛප්පත්තාදී සෝකාමුත්තසෝ විපාණෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා
ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශේතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.